ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ, අද අපි ඔබ සමග එකතු වන්නේ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ලබන රුහුණුගුවන්විදුලිය මගින් පාසලේ වන ගුරුකෙදර අධ්‍යාපන වැඩසටහන සමගින්. දුවල පුතාලා පෑනක් පොතක් අරගෙන පෙළ පොතත් ඒ අතලින් තියාගෙන ගුවන්විදුලියෙන් වාඩි වෙන්නකෝ. පාඩම අවසානයේ මම ඔයාලට ප්‍රශ්න කීපයක් ඉදිරිපත් කරනවා. ඒවට උත්තර ලියන්නත් ඕනනේ. ඒක නිසා මේ පාඩමට හොඳින් සවන් දෙන්නකෝ. ඉතින් දුවේ පුතේ, අද අපි මෙම පාඩමෙන් ඔයාලට කියා දෙන්න යන්නේ ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ ඇති නිමවුම්වලට යොදා ගන්නා ද්‍රව්‍යවල තිබිය යුතු ගුණාංග මොනවද කියලා. ඉතින් එහෙමනම් අපි පාඩම් පටන් ගනිමු නේද? ඉතින් දුවේ පුතේ, අපි පළමු පාඩමෙන් ඉගෙන ගත්තනේ ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ ව්‍යාප්තිය පිළිබඳව. දැන් අපි බලමු එම ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ නිමවුම්වලට යොදා ගන්නා ද්‍රව්‍යවල තිබිය යුතු ගුණාංග මොනවද කියලා. දැන් බලන්න දුවේ පුතේ, ලෝකේ පුරාම සෑම මොහොතකම මිනිසාගේ අවශ්‍යතා සඳහා විවිධ වූ තැනීම්, නිපදවීම්, ඉදිකිරීම් සිදුවීමින් තවත් තියෙනවනේ. මේ සඳහා නොයෙකුත් අමුද්‍රව්‍ය භාවිතා වෙනවා. මෙම අමුද්‍රව්‍ය යොදාගෙන සකස් කළ නිපයුමේ තිබිය යුතු ගුණාංගවලට අවශ්‍යන විදියට අමුද්‍රව්‍ය තෝරාගත යුතුයි නේද? දැන් අපි මෙහෙම හිතමු. අපි තෝරාගත් අමුද්‍රව්‍ය වල අපිට අවශ්‍ය ගුණාංග නැහැයි කියලා. එතනදී මොනවද වෙන්නේ? එතනදී අපි එම අමුද්‍රව්‍ය ගුණාංග අපිට අවශ්‍ය ආකාරයට වෙනස් කර ගැනීමක් කරනවා දුවේ පුතේ. අන්න ඒ ගැන පසුව මම කතා කරනවා. දැන් බලමු අපි දුවේ පුතේ, අපි මෙම ඉදිකිරීම් හා නිමවුම් වලට යොදා ගන්නා ද්‍රව්‍යවල තිබිය යුතු ගුණාංග නැති ද්‍රව්‍ය තෝරාගෙන යම් ඉදිකිරීමක් හෝ නිපයුමක් කළා කියලා, මෙහිදී අපිට මොකද වෙන්නේ? ඒකත් ප්‍රශ්නයක් නේද? එතනදී අපිට වෙන්නේ මේ ඉදිකිරීම් මේ හෝ නිපයුමේ ඇති ගුණාත්මක බව පහළ යනවා. වැය කරන මුදලට සරණ ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. නඩත්තු වියදම් ඉහළ යනවා. අන්නේ වගේ අයහපත් ප්‍රතිඵල අපිට ලැබෙනව නේද? ඊළඟට අපි දැන් බලමු දුවේ පුතේ, ලංකාවේ ඉදිවන හා ඉදිකර ඇති එවන යෝද ව්‍යාපෘති කීපයක් පිළිබඳව කරුණු කීපයක්. එනම් වික්ටෝරියා ජලාශය, කොත්මලේ වේල්ල, වැවක් මත ඉදිකර ඇති පාර්ලිමේන්තු සංකීර්ණය, රට තුළ භූමිය හාරා සකස් කර ඇති මාගම්පුර වරාය, එනට මුහුද ගොඩ කරලා සකස් කරගෙන කොරම වරායනගර ව්‍යාපෘතිය, නෙළුම්පු කුළුණ වගේ දේවල්. ඊළඟට දුවේ පුතේ, අපි ලෝකයේ දෙස බැලුවොත් ගොඩබිම් හාරා නැව් ගමනාගමනය සඳහා සකස් කර ඇති සුවස්සැල, 100%ක්ම කාන්දු නොවන්සේ සකස් කර ඇති පරමාණුක බලශක්ති බලාගාර, දැන්ට ඇති ලෝකයේ උසම ගොඩනැගිලිවන බයි කලිපා ගොඩනැගිල්ලාදී දේවල් එහෙම. දැන් අපි බලමු දුවේ පුතේ, ශ්‍රී ලංකාවේ පැරණි තාක්ෂණය දිහා පොඩ්ඩක් ලෝකයේ දිහා බැලුවොත්, ඊජිප්තුවේ ඇති පිරමීඩ, ඉන්දියාවේ ටජ්මහල් මන්දිරය, චීන මහා ප්‍රාකාරය ආදී දේවල්. ඊළඟ අපි ලංකාව දිහා බැලුවොත් පොඩ්ඩක් කතා කරන්න, දැන්ට නටබුන්ගේ ඇති පොළොන්නරු අනුරාධපුර රාජධානිවල ඇති යෝධ ඉදිකිරීම් උදාහරණ විදියට රුවන්වැලි සෑය, ලෝවා මහාපාය, වයිජාන්ති ප්‍රාසාදය, තිස්සාබව ඇතර ඇති සර්මස උයන, අභයගිරි දාගැබ, ටම්පිට මාලිගා, හැම්බැක්කේ දේවාලය, ඊට අමතරව මහා සාගර පරදවයන වැව්, සතපමට අඟලක ආනතිය ඇති යෝධ ඇල වගේ ඉදිකිරීම් දිහා, ඒ ඉදිකිරීම් සඳහා යොදා ගන්නා ද්‍රව්‍ය හා ඒවායේ ඇති ගුණාංග පිළිබඳ ඔවුන්ගේ තිබිච්ච තාක්ෂණ දැනුම කොච්චරද කියලා බලන්නකෝ. දුවේ පුතේ, අපි දැන් හිතලා බලමු, අද කාලයේ තරම් විද්‍යාව හා තාක්ෂණය දියුණු නැති අතීතයේ අපේ තාක්ෂණ ශිල්පීන්ට හා ඉදිකිරීම් ශිල්පීට මොනතරම් තාක්ෂණ දැනුමක් තිබුණද කියලා අමුද්‍රව්‍ය තෝරා ගැනීම පිළිබඳව. දැන් අපි බලමු ඉහත ඉදිකිරීම් වලට බාහිර බලයක් හෝ තෙරපුමක් යෙදුව විට ඇදීමකට ලක් නොවී හැඩය හා ප්‍රමාණය වෙනස් වෙන්නේ නැතුව පැලීම් පුපුරායාම් කැඩියම් සිදුවන්නේ නොවි පවතින්නේ කොහොමද කියලා ඊට ප්‍රධාන හේතුව තමයි දරුවනේ ඒ සඳහා යොදා ගන්නා ලද ද්‍රව්‍යවල ඇති ගුණාංග හොඳින් දැන සිටීම. නේද පුතේ? දැන් අපි බලමු එවැනි ද්‍රව්‍යවල ඇති ගුණාංග ටික. එහෙමනම් මෙන්න මේවා. ලෝහවල ඇති ගුණාංග, අලෝහවල ඇති ගුණාංග, දැවවල ඇති ගුණාංග, ගඩොල්වල ඇති ගුණාංග, අන්නේ වගේ දේවල් තව තියෙනවා. සිමෙන්ති කොන්ක්‍රීට් වල ඇති ගුණාංග වගේ ඒවා අපි පොඩ්ඩක් සාකච්ඡා කරලා බලමු. ඊළඟට අපි බලමු ද්‍රව්‍යවල පවත්නා ගුණ වෙනස් කරගත හැකි ආකාර කීපයක්. එනම් ද්‍රව්‍ය රජ කිරීම, ගිනියම් කිරීම, ද්‍රවබවට පත් කිරීම, ද්‍රවබවට පත් කළ ද්‍රව්‍යකට වෙනත් මූල් ද්‍රව්‍ය කිරීමෙන් අපිට එම මූල් ද්‍රව්‍යවල පවත්නා ගුණය වෙනස් කරගන්න හැකියාවක් තියෙනනේ. ඊළඟට අපි බලමු ද්‍රව්‍යවල පවත්නා ප්‍රධාන ගුණාංග මොනවද කියලා. ඒවා තමයි දුවේ පුතේ භෞතික ගුණ, රසායනික ගුණ, යාන්ත්‍රික ගුණ, තාපීය ගුණ, විද්‍යුත් ගුණ ආදී වශයෙන් වෙන් කරලා දක්වන්න පුළුවන්. දැන් අපි මෙව එක් එක් ගුණාංග පිළිබඳව වෙන වෙන පොඩ්ඩක් කතා කරලා බලමුකෝ. අංක 1 භෞතික ගුණාංග. මෙහිදී අපි එම ද්‍රව්‍යයේ බර, ස්කන්ධය, ඝනත්වය, ඝනත්වය කියන්නේ ස්කන්ධය හා පරිමාවනේ, පෘෂ්ඨික ආතතිය, දිස්ත්‍රායිතාවය ආදී කරුණු භෞතික ගුණාංග විදියට දක්වන්න පුළුවන්. මේ ගැන තවදුරටත් විමසා බැලීමේදී යම් ද්‍රව්‍යයක් භාවිතා කර කිසියම් නිමැවුමක් සකස් කළත් එහි මූලික ගුණ භෞතික ගුණාංග වල වෙනස් වීමක් බොහෝ විට සිදුවන්නේ නැහැ. ඊළඟට බලමු අපි රසායනික ගුණ කියලා මොනවද කියන්නේ කියලා. ද්‍රවාංකය, තාපාංකය, මලබැඳීමට දක්වන ප්‍රතිරෝධය, රසායනික ප්‍රතික්‍රියා සඳහා දක්වන විරෝධය, යම් කිසි ද්‍රව්‍යයක ද්‍රවාංකය හා විරෝධය වගේ දේවල්. යම්කිසි ද්‍රව්‍යයක ද්‍රවාංකය හා තාපාංකය පිළිබඳව දැනගැනීම වැදගත් වන්නේ දුවේ පුතේ එම ද්‍රව්‍යවල පවත්නා මූලික ගුණ අපිට අවශ්‍ය පරිදි වෙනස් කර ගැනීමට. එනම් ඊට තවත් මූල් ද්‍රව්‍යයක් කළා මිශ්‍ර ලෝහ සකස් කරගෙන සඳහා. තවද ස්වාභාවික බොහෝ ලෝහ වර්ග මල බැඳීමකට එනම් ඔක්සයිඩ වලට බොහෝ කැමැත්ත, ඔක්සයිඩ වලට පත් වෙන බොහෝ කැමැත්තක් දක්වනවා. මෙම தත්ත්වය නිපෙම් වලට දීර්ඝ කාලීන බලපෑම ඇති කරනවා ඔබ දන්නවාද? ඒ ගැන හොඳින් අවධානය යොමු කිරීම ඉතාම වැදගත්. දැන් අපි බලමු තුන්වෙනි ගුණාංගය තාපීය ගුණය. ඒක සඳහා ඒකේ තියෙන අපිට විශිෂ්ටතාවය, තාපීය හැසිරීම, ප්‍රසාරණය, තාපධාරිතාව මේවා ගැන දැනගැනීමෙන් අපිට තියෙන වාසිය තමයි දුවේ පුතේ එලිමහන් ඉදිකිරීම හා උඳුන් ආශ්‍රය ඉදිකිරීම තියෙන්නේ. ආන්නේව ඉදිකිරීම වලදී ඉතාමත්ම වැදගත් වෙනවා. ඊළඟට අපි බලමු විද්‍යුත් ගුණ කියන්නේ මොනවද කියලා. විද්‍යුත් සන්නායකතාව හා විද්‍යුත් ප්‍රතිරෝධතාවය තමයි විද්‍යුත් ගුණ කියලා කියන්නේ. බොහෝ ඉදිකිරීම් හා නිමැවුම් වලට විදුලිය භාවිතා කරනෝනේ. ඒක නිසා මේ ගැන දැන ගැනීම ඉතාම වැදගත්. දැන් අපි බලමු දුවේ පුතේ ද්‍රව්‍යවල යාන්ත්‍රික ගුණ මොනවද කියලා. අපි මේ යාන්ත්‍රික ගුණ දැන ගැනීමෙන් යම් ඉදිකිරීමක හෝ නිපැයුමකක ඒවා පවත්වාගෙන යාමට අවශ්‍ය යාන්ත්‍රික ප්‍රමිතීන් තියෙනවා. ඒක නිසා තමයි අපි මේක දැනගන්න ඕන. දැන් එම යාන්ත්‍රික ගුණ කීපයක් සාකච්ඡා කරලා බලමුකෝ. ඒව තමයි දුවේ පුතේ ආතතිය, සම්පීඩනය, බංගුරතාවය, විලයනීයතාවය, තන්්‍යතාවය, දැඩි බව, සුවිකාරතාවය, ප්‍රස්ථාතතාවය යන කරුණු. දැන් අපි මේ කරුණු දින එකිනෙක විමසා බලමු. මොකද්ද බලමු ආතති ගුණය කියන්නේ? ද්‍රව්‍යයක පවත්නා ඇදීමට ඇති හැකියාව තමයි ආතති ගුණය කියන්නේ. මින් අදහස් කරන්නේ විශේෂිත ගුණය. මෙන්න මේ විශේෂිත ගුණය කම්බි වලට තියෙනවා. යකඩ කම්බි. ඒත් මේ කම්බි හැබැයි තවදුරටත් ඇදීමට ලක්වීමේ අවධානමක් තියෙන නිසා යම් යම් දුර්වලතාත් ඇති වෙන්න පුළුවන්. යම් කිසි බල දෙකක් මගින් දෙපැත්තට ඇදීමේදී ඒවා නොකැඩී නොබිඳී තිබීමේ හැකියාව තමයි දුවේ පුතේ ආතන්න ප්‍රත්‍යාවලය කියලා කියන්නේ. මෙම தත්ත්වය ප්‍රායෝගිකව දාගන්න අවස්ථාවක් තමයි කොන්ක්‍රීට් ඉදිකිරීම වලදී වැරගැන්නුම් නිසා කම්බි යොදන දැකලා ඇතිනේ. ආන්නේ අවස්ථාව. දැන් අපි බලමු සම්පීඩනය කියන්නේ මොකක්ද කියලා. යම් කිසි පෘෂ්ඨයක් මත බරක් හෝ බලයක් යෙදීමේදී ඒ මත යොදන බර නැත්නම් බලය නිසා තෙරපීමට ලක්වීම තමයි සම්පීර්ණය කියන්නේ. සම්පීර්ණ ලක්වීමේදී ඒ මුල් හඩය වෙනස් නොවීමේ හැකියාව තමයි සම්පීඩන ප්‍රබලතාවය කියලා කියන්නේ. යම් කිසි බලයක් හෝ තෙරපුමක් යෙදීමේදී ඒ මුල් හඩය වෙනස් වන්නේ නම් ඒ සකස් කිරීමට යොදාගත් ද්‍රව්‍යවල පොඩි පොඩි අඩුපාඩු තියෙන්න පුළුවන්. මෙම තත්ත්වය ප්‍රායෝගිකව යොදා ගන්න අවස්ථාවක් තමයි දුවේ පුතේ. වැරගන්නම් කොන්ක්‍රීට් තියෙන්නේ අන්නේ කොන්ක්‍රීට් වලට ආති වැරගන්නම් කොන්ක්‍රීට් වලට අපි ආතිරියා සම්පීර්ණ යන බල දෙකම ඔරොත් දෙන විදිහට තමයි සකස් කරලා තියෙන්නේ. ඒ නිසා අපි දැන් බලමු මොකද්ද මේ විරූපණය කියන්නේ කියලා. යම් කිසි නිමාවක් හෝ ඉදිකිරීමක් ඇදීමකට ලක් يعني ඇදීමකට ලක්වීම හෝ සම්පීර්ණ ලක්වීම නිසා ඒ මුල් හැඩය වෙනස් වීම තමයි විරූපණය කියන්නේ. එනම් රූපයේ හැඩය විරූපී වෙලා වෙනස් වෙලා ඉදිකිරීමක් නිම කළ පසු තවදුරටත් එය විරූපී භාවයට ලක්වන්නේ නම් ඒ සඳහා භාවිතා කළ අමුද්‍රව්‍යවල පොඩි පොඩි අඩුපාඩු තියෙන නිසා තමයි පුතේ එහෙම වෙන්නේ. දැන් අපි බලමු මොකද මේ බංගුරතාවය කියලා කියන්නේ. යම් දෙයකට යොදාගත් බාහිර බලයක් හේතුවෙන් එය පුපුරා යාම කොටස් වලට කැඩී යාම තමයි බංගුරතාවය කියලා කියන්නේ. උදාහරණ විදිහට ගත්තොත් වීදුරු, චීනච්චට්ටි, පිත්තල, මැටි නිර්මාණ වගේද ඒවා බංගුරතාවයේ තියෙන ඒවා බංගුරතාවයේ වැඩි. ඒ නිසා කොටස් වලට කැඩී යාමේ හැකියාවත් වැඩි. දැන් අපි බලමු විලේනීයතාවය කියන්නේ කියලා මොකද්ද? යම් අමුද්‍රව්‍යයකට තාපය ලබා දී හේතුවෙන් එම ද්‍රව්‍ය ද්‍රව බවට පත් වීමට ඇති හැකියාව තමයි පුතේ විලේනතාවය කියන්නේ. බොහෝ ද්‍රව්‍යවලට නිසි තාප ප්‍රමාණය ලබා දීමෙන් ද්‍රව බවට පත් කරන්න පුළුවන් කියන එක අපි අතීතයේ ඉඳලම දන්නවා. මෙම ගුණය උපයෝගී කරගෙන විවිධ නිර්මාණ හා අලුත් ද්‍රව්‍ය අපට නිෂ්පාදනය කරගන්න හැකියාවක් තියෙනවා. අපි දැන් බලමු මේ කොහොමද කරන්නේ කියලා. උදාහරණයක් විදිහට ගත්තොත් ඝන ද්‍රව්‍යවල ගුණ වෙනස් කර ගැනීම හා වෙනත් ද්‍රව්‍ය තනා ගැනීමට ද්‍රව්‍ය එකට මිශ්‍ර කර ගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි දුවේ පුතේ අච්චු වලට වච් කරලා විවිධ හැඩ ඇති වාතු භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ හැකියාව තියෙනුනේ. ඒ වගේම තමයි අපි හිතමු කොටස් දෙකක් වානේ කොටස් දෙකක් යකඩ කොටස් දෙකක් වගේ එකට පෑස්වීම කරන්නෙත් මෙන්න මේ විලිනතාවය කියන ගුණය තියෙන නිසා තමයි. අපි දැන් බලමු දුවේ පුතේ ද්‍රව්‍යයක් තනතාවය කියන මොකද්ද කියන එක. තනතාවය කියන්නේ පුතේ ද්‍රව්‍යයක් නොකැඩී නොබිඳී ඇදීමකට හා නැමීමකට ලක් කිරීමට ඇති හැකියාව තමයි තනතාවය කියන්නේ. උදාහරණයක් ලෙස විවිධ හැඩතල ඇති කොන්ක්‍රීට් නිපැයුම් වලට යොදන වැරගැන්නම් කම්බි වලට මෙම ගුණය ඉතා හොඳින් තියෙනවා. තවද කැඩීමකින් තොරව කම්බි දිග්ගස්වා ගැනීමේ හැකියාව අපි හිතමු කර්මාන්ත ශාලාවල ඔය කම්බි ඇදලානේ හදලා තියෙන්නේ. ආන්නේ ගුණය තියෙන්නේ ලෝහවල මේක තියෙන්නේ මෙන්න මේ තන්නතා ගුණය කියන නිසා. තවද විශේෂයෙන් මේ මාස්තා ප්‍රායෝගිකව යොදා ගන්නා තමක් තමයි දී අපි ගම්මදී දකින්න පුළුවන් මොකද්ද කම්මල. එහිදී අපි දෙන ඕරෑම යකඩ කැබැල්ලක් නැත්නම් වාහනේ කැබැල්ලක් අපිට අවශ්‍ය ආකාරයේ හැඩතලයේ කිව්වහම අපේ කම්මල් කරුවා කාර්මිකයා අපිට හොඳ ආයුධ උපකරණ හදලා දෙනවා විවිධ හැඩතල. අනේ නවා ගැනීමේ හැකියාව තමයි තන්නතාවය කියලා කියන්නේ. අපි දැන් බලමු දුවේ පුතේ ඊළඟ කරුණවන සුවිකාරතාවය මොකද්ද කියලා. ලෝහමය නිර්මාණ, දැවමය නිර්මාණ, මැටි නිර්මාණ වගේ දේවල් වලදී ඒවායේ පෘෂ්ඨයේ මතට විවිධාකාර හැඩ තබා කියන්නේ විවිධාකාර හැඩවලදී බරතයලා බරක් යෙදීමෙන් ඒවා පීඩනයට ලක් කරනවා. ලක් කිරීම තුළින් එනවේ ඒ හැඩ නිර්මාණ අපිට ලබා ගන්න පුළුවන් කම තියෙනවා. ද්‍රව්‍ය තුළ ඇති මෙම සුවිකාරතාවයේ ගුණය හේතුව තමයි ඒකට බලපාන. අපි හිතමු දැන් මැටි ගුලියක් අපිට තද කරලා අපිට පිඟානක් කෝප්පයක් නැත්නම් හට්ටියක් හදා ගන්න පුළුවන් අන්නේ වගේ. තවත් උදාහරණයක් තමයි යකඩ වලින් වාහන හැඩතල ලබා ගැනීම. ඊළඟට ප්ලාස්ටික් භාණ්ඩ නිෂ්පාදනය আদি කර්මාන්ත මේ සුවිකාරතාවයේ ගුණය තමයි භාවිත කරන්නේ. තවද අද ලෝකයේ අති නවීන ක්‍රමයක් කියනනේ CNC කියලා. ආන්නේකදී තාඩනවන්න භාවිත කරන්නේ මේ යකඩ සහ වාහනේ වල තියෙන සුවිකාරතා ගුණය නිසා තමයි. දැන් අපි බලමු දුවේ පුතේ ඉදිකිරීම කියන්නේ ප්‍රස්තතාවය මොකද්ද කියලා. ඉදිකිරීම ද්‍රව්‍ය සඳහා යොදා ගන්නා විවිධ ද්‍රව්‍ය මතට යම්කිසි බරක් යෙදුව විට එහි මූලික හැඩය යම් තරකට වෙනස් වෙන්න පුළුවන්. ඒක ඔබ දන්නවනේ. යෙදුව භාරය ඉවත් කළ විට නැවත එහි මුල් තත්ත්වයට පත්වීමේ හැකියාව තමයි දුවේ පුතේ ප්‍රස්තතාවය කියලා කියන්නේ. මේ තත්ත්වයේ උපරිමයෙන් ඇත්තේ රබර් වලට. එහෙනම් රබර් වල තියෙනවා කම්පනයට ඔරොත්තු දීමේ හැකියාවක්. උදාහරණ විදිහට මේ හැකියාව උපයෝගී කරගෙන භාවිතා කරන විවිධ ඉදිකිරීම් තියෙනවනේ. රබර් භාවිතා කළා එහෙම එකක් තමයි ජපානයේ හැමදාම භූමිකම්පාසිත් තියෙනවා. මේ භූමිකම්පාවට ඔරොත්තු දීම සඳහා අත්තිවාරම් වලට රබර් කොට්ට භාවිතා කරනවා. තවද මෝටර් රථ තියෙන්නේ. මේ කර්මාන්තයේදී මෝටර් රථයේ චැසියම ඒ බොඩිය චැසියයි බොඩියයි එකට එක් කරලා තියෙන ඉන්ජින් මවුන්ට් කියන රබර් බුෂ් කියන උපගණමේ හදලා තියෙන අමුද්‍රව්‍ය මත. තවද අප සතුන් නිලීම සඳහා භාවිතා කරන කැටපෝලි තියෙන්නේ. එහි නිෂ්පාදනය කරලා තියෙන්නේ මේ ගුණාංගයේ උපයෝග කරන ගල විදීමෙන් පස්සේ නැවත රබර් පටිය යථාර්ථයට පත් වෙනවා. දැන් ඉතින් දුවේ පුත්තේ අපි ඉදිකිරීම හා නිමවීම වලට යොදා ගන්නා ද්‍රව්‍ය වල ඇති ගුණාංග සාකච්ඡා කරලා ඉවරයි. දැන් අපි මෙවසා බලමු ඒවා මොනවද කියලා. අපි කරන්න ඕන නිවැරදි ඉදිකිරීමක් සඳහා අවශ්‍ය නිවැරදි ද්‍රව්‍ය තෝරා ගැනීම. ඒ තෝරාගත් ද්‍රව්‍ය වල ඒතින් සාකච්ඡා කළ ගුණාංග තියෙන්නේ. ආනේ ගුණාංග, ඒ කියන්නේ රසායනික ගුණ, භෞතික ගුණ, යාන්ත්‍රික ගුණ, විද්‍යුත් ගුණ යනාදී සියලුම ගුණාංග ඊට අයත්යි පොඩ්ඩක් විමසලා බලන්න ඕන. දැන් අපි බලමු ඉදිකිරීම හා තැනීම් සඳහා යොදා ගන්නා මේ දවත් යොදා ගන්නවනේ යන්නේ දව වල තියෙන ගුණාංග කීපයක් පිළිබඳව විශේෂ මතක් කිරීමක් තමයි. මෙම දැවවලට අපි දැව ගැන තුන්වෙනි පාඩම ඉගෙන ගන්න ඒනට සුළු වශයෙන් පොඩ්ඩක් කතා කරන්න ඕන. ඉතින් දුවේ පුතේ ආදි කාලේ ඉඳලම විවිධ ඉදිකිරීම් සඳහා දැව භාවිතයට ගත් බව ඔබලා දන්නවා. දැව කොන්ක්‍රීට් වලට හා යකඩ වලට ඇති ගුණාංග හා සමාන ගුණාංග දැවවලටත් තියෙනවා. එදා පුරාණයේ සිටින තාක්ෂණ ශිල්පීන් ඒව අත්දැකීමෙන් දැනගෙන හිටියා. ඉතින් දුවේ පුතේ දැන් අපි බලමු මේ ඇති විශේෂ ලක්ෂණ කීපයක්. එහෙනම් දැවවලට ආවේනික වර්ණයක් තියෙනවා, සුවඳක්. දැන් බලමු ආවේනික වර්ණ කීපයක්. එහෙනම් කොස් කහ පාටයි, කොස් දැවේ කහ පාටයි, තෙක්ක දැවේ චොක්ලට් පාටයි, කළුවර දැවේ කහ මේ කළු පාටයි, බෘත දැවේලා කහ පාටයි. ඒ වගේ තමයි දුවේ පුතේ මේ දැවවලට අපි සුවඳක් තියෙගුවනේ. විශේෂයෙන්ම සප්පු, බුරුත, සඳුන් වගේ දැවවලට ආවේනික සුවඳවල් තියෙනවා. ඒ ගැන ගෙදරගෙන් පොඩ්ඩක් විමසලා බලන්නකෝ. අපි දැන් බලමු දැවේක ඇති තෙතමන ප්‍රමාණය මොකද්ද කියලා. දැන් අපි මේ බලමු දැව කඳකින් දැවයක් වෙන ලෑල්ලක් හෝ ලීයක් ඉරාගත් විකසය ටිකක් බර වැඩි. හැබැයි ටික දවසක් යනකොට මේ ක්‍රමානුකූලව ගබඩා කරලා තියලා බලගහම අපිට මේ දැවේ බර අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ එම දැව කැවිල තියෙන ජලය ක්‍රමයෙන් ඉවත් වෙලා වීලි ස්වභාවයකට පැනලා තියෙනවා නේද? ඒකට අපි කියන්නේ පුතේ දුවේ දැව පදම් කරනවා කියලා, පදම් වෙලා කියලා. දැව පදම් කරන ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි පවණේ පදම් කිරීම, ඊළඟට පෝර්ණේ පදම් කිරීම, මිශ්‍ර පදම් කිරීම වගේ. නැත්නම් සාමාන්‍යයෙන් සාභාවික පදම් කළ දැවයක ඇති ජල අනුපාතය 12ත් 15ත් අතර වෙනවා. හැබැයි මේ යගේ පෝර්ණේ පදම් කළාම 6ත් 7ත් අතරට බහිනවා. ඉතින් එම පදම් වූ දැව භාවිතා කිරීම ඉතාම යෝග්‍යයි. ඒක දන්නුනේ ඔබලා. දැන් අපි බලමු දැවයක ඇති ශක්තිය ගැන. දැවයක ඇති ශක්තිය එම දැවේ මාංශයේ දිශාව ඔස්සේ පරීක්ෂා කිරීමේදී වෙනස් තත්ත්වයන් යටදී පවතින බව දැනගන්න තියෙනවා. දැවේ මාංශයේ දික් අතර සම්පීර්ණ ශක්තිය අඩුවන අතර ලම්බක තලයේදී සම්පීර්ණ ශක්තිය වැඩි වෙන බව පර්යේෂණ වාර්තාවලින් පෙන්ලා දෙලා තියෙනවා. තවද දැවේ මාංශයේ දික් අතර ආදර ශක්තිය වැඩි වෙන අතර ලම්බක අතට ආදර ශක්තිය අඩුවන බවද එම පර්යේෂණ නිලධාරීන් ඒව පෙන්නලා තියෙනවා. දැන් අපි බලමු දුවේ පුතේ දැවවල ඇති විශේෂ ලක්ෂණ දක්වන හැකිලීම පිළිබඳව. අලුතින් කපාගත් දැවයක ජල ප්‍රමාණය ඉතා ඉහළ ගියක් ගන්නා බව ඔබ දැන් ප්‍රායෝගිකව දැකලා තියෙනවා. අපි එම දැවය ක්‍රමාණුකූල වියලීමට ලක් කළ විට ඒ ඇති ජලය මේ ඉවත්වෙලා යනවා. හැබැයි අක්‍රමවත්ව වියලුවොත් එම දැව විවිධ දෝෂවලට ලක්වෙන්න පුළුවන්. ඒක නිසා දුවේ පුතේ අපි නිවැරදි ගුණාංගයෙන් යුත් අමුද්‍රව්‍ය තෝරාගෙන හොඳ ඉදිකිරීමක් සකස් කිරීමේදී ඊට සඳහන් කරුණු ගැන ඉතාමත්ම සැලකිලිමත් වෙන්න ඕන. ඒක නිසා දුවේ පුතේ අපි යම් ඉදිකිරීමක් ඉදිකරනකොට ඒකේ තියෙන අපි අර මුලදී ආතය ශක්තිය, සම්පීර්ණ ශක්තිය, ආතන්න ප්‍රබලතා ශක්තිය, වැරගැන්නුම් කම්බිවල තියෙන ශක්තිය වගේවා අපි ඉතාමත්ම විද්‍යුත් සන්නායකතාවය ඒ වගේ ඉතාමත්ම මේ ඉතාමත්ම හොඳ ජාතිය හොඳ දේවල් තමයි භාවිතා කරන්න ඕන. ඉතින් දුවේ පුතේ අපේ කාලය ඉක්මවා යන බැවින් අපි මෙතනින් මම ඔයාලට දෙනවා පොඩි පැවරුම්. ඒ කියන්නේ මේකේට උත්තර ලියලා ඔබේ ගුරුතුමාට පෙන්වන්න. එතකොට ගුරුතුමා ඔබ මේකට යම් ලකුණු ප්‍රමාණයක් දේවි. අපේ රටේ දැව පමණක් භාවිතා කර පුරාණයේ ඉදිකර ඇති ඉදිකිරීම් තුනක් සඳහන් කරන්න. දෙක, ලෝපුරා මීටර් සිය ගණනක් උස බහුකාර්ය කුරුණු දැනට ඉදිවීමින් පවතී. ශ්‍රී ලංකාවේ ඇති එවැනි ඉදිකිරීමක් සඳහන් කරන්න. ද්‍රව්‍යවල පවත්නා භෞතික ගුණ දෙකක් සඳහන් කරන්න. ද්‍රව්‍යවල පවත්නා රසායනික ගුණ තුනක් ලියා දක්වන්න. ද්‍රව්‍යවල ඇති තාපීය ගුණ දෙකක් සඳහන් කරන්න. ස්තුතියි.